तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝ මද්ධානං සන්ධාවිතං සංසරිතං නමං චේව තුම්හා කංච අපගේ පින්වත් මෑණියන් මහන්සියලා සබාන සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් පිරිස මේ මොහොතේ සෝදානන් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් දිනක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා අනවරාගේ සංසාරේ අපි හැමදෙනාම විඳ දුක් සිහිපත් කරලා එබඳු දුක් නැති කරන මේ සද්ධර්මයේ කෙරෙහි සදහැ උපදවාගෙන බුදුන් වහන්සේ නොයෙක් අරමුණු වල හිත දුවන්ත නොදී තුනුගන් කෙරෙහි සදහිත ඇති කරගෙන මේ ධර්ම දේශනාව සංසාර දුකින් එතර වෙන සද්ධර්ම අවබෝධය ලබා ගන්න හේතු වේවා කියන එකම කලම සිත් ඇති කරගෙන බොහොම හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. කුමක් නිසාද? සිංහතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝතින සංඥායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සංධාවතං සංසරතං මමං චේවතුම්මා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පිනෙන්නේ නැහැ, පණවන්ත පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසරේ නියත දිව්ව සැරිසරුව තුළ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළා. තුන්වෙනි මේ සසර නිකම්ම අපි දිව්ව සැරිසරුවේ නැහැ. මේ දීර්ඝ සංසාරේන ගමනේදී තමන්ට ඇඟලේ කිරි කරලා පෝක්කු තමන්ගේ ආදරණීය මව් මරණ දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම ධාර්මිය මහන්සියෙන් හම්බ කළ තමන්ව පෝෂණය කළ පියා නියතරලෝකයේ විලාග අඬපු කඳුළු එකතු කළොත් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි අනිඥාති හිතයිසින් මරණ වේලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දෙන්නා වදාළා. ඒ විතරක් නෙමෙයි. තිරිසන් ආත්මවල උපදිනකොට ගවය වෙලා එළුව වෙලා බැටළු වෙලා ඉපදුණු ආහාරවල දෙලිකපුන් කනකොට ශරීරයෙන් ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දෙන්නවා. මේ විතරක් නෙමෙයි තියෙනුතුනි මේ දීර්ඝ සංසාරේ එනකොට අපේ ජීවිතවල කූරු කටුකු තියුණු දුක්ඛිත ස්වභාවයන් පවතින තැති අස් දෙක නන්ද වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටෙමින් කාගේත් පිටක් සරණක් නැතුව ජීවිත අවසන් වෙච්ච වාරවල මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි ඇති. ඒ වගේම අතපය හතරම නැතුව පිළිස් වෙලා ඉදිලා දුක් විඳපු ජීවිත වුණ තරම් ඇති. ගස් ගල් පරවත වලින් වැටිලා හිස පොඩි වෙලා මරුණු වාරවල වුණ තරම් ඇති. හොරි කුෂ්ට රෝගෙන් රෝග හැදිලා ජීවිතේ අන්තිම පණුව ගහලා මරන ජීවිත වුණ තරම් ඇති. ඒත් පින්වතුනි භවයෙන් ගහලා නිසා අපිට පේන්නේ අපිට නොපෙනුනත් භවයේ තුල ලෝකෙ තුල එහෙම දුකක් තියෙන නිසා ලෝක සත්‍යය එහෙම දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් ගෙවුණු අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕනතරම් ලෝකේ පහළ වෙන්න ඇති. අනේ ඒ කාලෙදී අපි මනුස්ස ලෝකේ නෑ, සතර අපාය වෙන්න ඇති. සමහර විට අසඤ්ඤතලයක වෙන්න ඇති. සමහර විට අරූපී බ්‍රහ්ම ලෝකයක වෙන්න ඇති. සමහර කාලවල මනුස්සය වෙලා ඉන්නත් ඇති, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ අපි ිතාභ්‍රාන්ත ප්‍රදේශයක ඉපදිලා කිසිම නුවණක් නැති කෙලතුළු ජඩ හඟවාකින් අර්ථක් තේරුම් ගැනීමේ මානසිකත්වයක් නැති උප්පත්තියක් ලබලා ඉන්නත්. සමහර අවස්ථාවක අපේ හොඳේ නුවණ තියෙන හොඳේ ඥාන ශක්තිය තියෙන මනුස්සයෙක් කියලා ඉන්න ඇති. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්ටර්නෙට් ඇති. මේ කුමන හෝ කරුණක් නිසා ඒකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ගෞරවයෙන් අපිට අසුර කරන්න බැරි වුණා. නමුත් අද අපිට බොහොම වාසනාවන්ත අවස්ථාවක් ලැබලා තියෙනවා. බුද්ධ උත්පාද කාලයේ එවගේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. සතර දුක්ඛය නිවන සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබලා තියෙනවා. දැන් අවශ්‍යයි අපිට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කරගෙන මනාව කන් යොමු කරලා සද්ධර්මය ඇහුවොත් අපිට මේ ජීවිතේම අපේ නිදීම අපේ නිවීම අපිට හදා ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා මම මේ මාතෘකා කළ දේශනාවට මාතෘකා කළ ගාථාවට වටිනවා කියලා, සූත්‍ර පාඨේ වටිනවා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධ අපටිවේද ඒවමිදන් දීග මද්ධානන් සම්භාවිතන් සංසරිතන් මමංචය තුමාකන්ති. මහණෙනි, මේ ආර්ය වූ සීලය අවබෝධ නොකිරීම නිසා, ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා නුඹලත්ම බොහෝ කාලයක් සතර යමයට දුවන ලදි සැරිසන් ලදි. මොකද්ද ආර්ය වූ සීලය කියලා කිව්වේ? දැන් මේකෙතුන් අහලා තියෙනව නේද? අපි පොය සිල් සමාදන් වුණා. දැන් එතකොට ගෙදරදි පංචිල් සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර වෙලත් පංචිල් තිබුණානේ, අහලා තියෙනනේ. බමුණු යුගයේ පංචිල් තිබුණා. බෝසතාණන් වහන්සේ මෞකස පිළිසිඳ ගන්නකොටත් මහමාය දෙවියන් වහන්සේ අපසිල් සමාදන් වෙලා හිටියා. උපෝසථස්ංග සීලේ පළ තිබුණා. මම අහන ප්‍රශ්නේ මේකයි, එදා තිබුණු පන්සිල් අට සිල් වලයි දැන් මේ තිඟුතුන් සමාදන් වෙන මේ සිල් වලයි වෙනස මොකද්ද? හරි, තිසරණ සරණ කියන වචනේ මේ සිල්පදේ වෙනස් වෙනවද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ටික කියලා මම මේ පද ටික සමාදන් වෙනකොට මේ පද ටිකේ වෙනසක් තියනවද? එදා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. අද පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඉතින් දැන් අපිට තිසරණේ නම් තිසරණ ගත වෙච්ච බවනම් මේ තුල තියෙන වටිනාකම එයින් මේ සිල්පද ටිකේ මොකද්ද ඇතිවෙච්ච වෙනස? මොකද්ද මේ සීලයේ ආර්ය උනේ කොහොමද? නිවන් අරමුණු කළා කියුවට කොහොමද නිවන් අරමුණු කරන්නේ? දැන් මේ සීලය තුළින් අපිට පෙන්වන්න ඕනේ විශේෂයක්. දැන් මේ වචනෝව දැන් මම කියන්නේ මේ තුන්වතුන් දන්නවනේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන්කම් නේද? පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගේ කොටස් තුනකට බෙදෙනවා, සීල, සමාධි, ප්‍රඥා. එහෙනම් සීලය වඩන්න පුළුවන්කම් නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලය වඩන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හොඳයි, දැන් මේ තුන්වතුන් අද සමාදන් වුණා, පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියා. මේ පංචිල් ටික වඩන්න පුළුවන්ද ඔයගලන්ට? වඩන්න පුළුවන්ද? බෑ. ඔයගලන්ට පුළුවන් නොකර ඉන්න ඉදරයි නේ? එහෙම නේද? කියන්නේ කියන්නේ. ආ. එතකොට දැන් මොකද්ද මෙතන තියෙන වෙනස? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයයේ දන්නයි ජාතු ගබ්බසියම් පුනරේතිති. සිල්ලත මිත්‍යා දෘෂ්ටියට නොපමිනන දර්ශනයකින් යුක්ත නම් එයාට පුළුවන් කාම බව කාමයට තියෙන කැදරකම තණ්හාව නැති කරලා නැවත මෞකසට නොවන තත්ත්වයට පත් වෙන්න. ඉතින් මේ පින්වතුන්ගේ මේ පින්වතුන්ට පුළුවන්කම තියෙන්නේ මේක ආර්ය සීලයක් නම් සංගලක වෙනස කියන්නේ ඉක්මනට. කියන්න බෑ කියලා කියන්නේ තාම අපිට හිතෙන නැහැ කියන එක. කියන්න මොනව හිතන්නේ? සමහර තමන් ගත දන්නේ නමහන්නේ මේ නිසා තව දහම් කරුණු නෙමෙයි මේ සීලේම මගෙන් අහුවත් ඒ වචන මම බොහොම ඉක්මනට සනික උත්තර දෙනවා. එදා මේ සීල් ටිකේ වෙනසත් අද මේ සීලේ වෙනසත් මෙන්න මේකයි කියන්නේ. හරි සම්මාදිට්ඨිය තමයි. මම ඒක නෑ කියන්නේ. කොහොමද මේ පංචිල් ටික වෙනස් වුනේ? පංචිල් ටිකෙන් අපිට ධර්මං අහන්න ගොඩක් දහම් කරනෝ නෙමෙයි. මේ පංචිල් පිළිබඳවම අටසිල් පිළිබඳවම නුවණ තියෙන්න ඕන. එතකොට තමයි අපිට ආර්ය දර්ශනේ මේ සීලේ හා බැඳලා තිබුණොත් තමයි අපිට මේ සීලේ වඩන්න පුළුවන් එකක් වෙන්නේ. නැත්තම් අපි දන්නේ එක දෙයයි. සිල්පදයක් හැදුණොත් ඔයාලා දන්නේ අපව ඒක හදාගන්න. සමාධිපත වේරමණ නිශ්චිතපාදං සමාධියම කියන සිල්පදේ කැඳුනහම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? අපසිල් සමාදන් වෙනවා. නේ? ඔකයි දන්නේ නැති. මේකම තමයි ඒක පෙර යුගයේ තිබ්බේ. ඉතින් අපිට හරියට සීලය පිළිබඳ දර්ශන මාත්‍රයකට આવොත් සීලය පිළිබඳ දැක්ම නිවැරදි වුණොත් අපිට එපමණකින්ම උපදිනවා කොහොමද? දර්ශනෙන් පහකට කෙලස් දුරු කරන මඟ උපදිනවා. මේ ශාසනේ සමාධියට කමතහන් නැහැ. මේ සීලය රැක්කොත් මේ සීලයම සමාධිය පිණිස පවතිනවා. සමාධි සංවර්ධනික සීලය කියලා කියනවා මේකට. ඒ තරම් මේ සීලයේ ගැඹුරට යනවා. මම නම් මතක් කරන්නේ එදා බුදුරජාණන් ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා පංචිල් අටසිල් තිබුණා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුලවත් හොඳ දෙයක් අයින් කරන්නේ නැහැ. ඒ චිකන වැඩි දියුණුව කළා. මේ ශාසනය කෙනා මෙන්න මේ ටික දන්නවා. මේ පංචිලුත් දන්නවා. පංචිල් නම් රකින්න ගිහි කෙනෙක් නම් එයා පංචිල් පද පහක් දන්නවා. ඒ පංචිල් රැකෙන්නේ කොහොමද කියලා රැකෙන හේතුවක් දන්නවා. පංචිල් කැඩෙනවා නම් පංචිල් කැඩෙන එකක් දන්නවා. පංචිල් කැඩෙන්නේ කොහොමද කියලා කැඩෙන හේතුවක් දන්නවා. පංචිල් කැඩෙන්නේ යම් හේතුවකින් නම් ඒ හේතුව නැති කරන මඟක් දන්නවා. සීල ටිකක් දන්නවා. මේ සීලය දැන් අද අපි රකින්න පුද්ගල භාවයකින්නේ හොරකම් නොකරන්නේ මම අනිවාර්යයෙන්ම මම කියන වචනේ නොකියුවොත් ඔය ක්‍රියාදාමය තුළ පුද්ගල භාවය පවතිනවා. නමුත් මෙතනදී පුද්ගල භාවය ඉක්මවාගේ දර්ශනයක් මත වෙනවා. මේ සිල්පද ටික සමාදන් වුණාම මේ සිල්පදේ රැකෙනවා නම් රැකෙන්නේ මෙන්න මේ වගේ වටපිටාවක් නිසා නේද හේතුව ගන්නවා. මේ සීලේ කැඩුණා නම් කැඩුණා කියලා කැඩුණා නම් මෙන්න මේ හේතුව නිසායි සීලේ කැඩෙන හේතුවක් දාසිනවා. ඊට පස්සේ සීලේ කැඩෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති කරන මඟක් දන්නවා. මෙන්න මෙපමණකින්ම මේ සීලය ආර්යයි කියලා කියනවා. මේ සීලයට කියනවා අරියකාන්ත සීලය කියලා. ආර්යනහන්තුල සතුට වෙනවා. මේ සීලෙන් මෙයාට මේ සීලය මෙයාට පුළුවන් වඩන්න. මේ සීලය වඩනවා. කොහොමද වඩන්නේ? අද නැති කරනවා හෙට දවසේ දුස්සීල වෙන්න පුළුවන්කම, සතුන් මරන්න පුළුවන් හෙට මගේ අතින් සතෙක් මැරෙන්න තියෙන හේතුව අද නැති කරන්න පුළුවන් යාට. මේක ස්වභාව සීලය දක්වා ගෙන යනවා. එතකොට සිල්පදයේ රැකුණොත් අපි හිතාගන්නේ දැන් මම සිල් රකින්නවා කියලා කුමක් නිසාද මේ සිල්පදයේ රැකෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත. එකට හේතුව හිත. මොකද්ද හිත? අලෝභ අද්වේෂ අමෝහ. අලෝභ අද්වේෂ අමෝහ කියන හිත රැක්කොත් හිත තිබුණොත්මයි මේ සීලය කියන එක පවතින්නේ. ඔන්නයට හොඳ නුවණක් කියනවා පංචිල් සමාදන් වුණාට මේ සීලය කියන එක පවතින්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන මෙන්න මේ හිත නිසායි. ඊට පස්සේ සිල්පදේ කැඩුණොත් සිල්පද කැඩෙනවා නම් එයා ඒකට කනගාට වෙන්නේ නැහැ. එයා පුද්ගල භාවයක් දකින්නේ නැහැ. එයා දකින්නවා හිත නිසායි. මොකද්ද හිත? ලෝභ දේශ මොහ අකුසල සිත් නිසායි දුස්සීල බව කෙනෙක්ෙන් සිල්පද කැඩෙන්නේ. මේ දැන් සීලය රැකෙනවා නම් රැකෙන හේතුවක් දන්නවා. සීලය කැඩෙනවා නම් කැඩෙන හේතුවක් දන්නවා. දැන් මෙයා සීල රකින්න කියලා කරන්නේ මොකද්ද? මෙයා දන්නවා ලෝභ දේශ මොහ අකුසල ධර්ම එන විදිහට හිත හිතා හිටියොත් කවදාවත් මේ සිල්ලේ රකින්න බෑ. මොකද හේතුඵල ධර්මයක් තියෙන මේ සිල් ටික කැඩෙනවා. ඉතින් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සිතක් හැම වෙලාවෙම පවත්වනවා නම් මෙන්න මේ හේතුයෙන් මේ සීලේ කැඩෙන්නේ නැහැ. සීලය රැකෙනවා. සීලය රැකෙනවා නම් සීලය රැකෙන්න හේතුවත් සීලේ කැඩෙනවා නම් කැඩෙන්න හේතුවත් එයා දකින හින්දා මේ දර්ශනයෙන් ඉබේම ඥා යොමු වෙලා තියෙන මනසකට වෙනවා. හිත හදාගත්තොත් මේ සිල් රැකෙනවා. දැන් අපි සත්තු මරන්නේ නැහැ කියන සිල්පදය සමාදන් වෙනවා. සමාදන් වුණාට හිත ඇතුලේ ලෝභ දේශ මොහ කියන සිතුවිලි ඇති වුණොත් අපි දන්නේ කැඩෙනවා. අපිට හේතුව කවදාවත් අහුවෙන්නේ නැහැ. අපි ඒකට කරන්නේ මොකද්ද? ආපහු සිල්පදේ සමාදන් වෙනවා. මේ සීලය කැඩිච්ච හේතුව තිබුණා නම් ඒක කවදාවත් අපිට හම්බුන්නේ නැහැ. සීලය රැකෙන හේතුව තිබුණා නම් ඒක කවදාවත් අපිට හම්බුන්නේ නැහැ. ඒ හින්දා ඒ කැඩෙන හේතුව නැති කරන තැනට යන්න ගෙනියන්න අපිට පුළුවන් කමක් ලැබුන්නේ නැහැ. ඉතින් අපිට අද දවසේදී හෝ පුළුවන් කමක් තියෙන්න ඕනේ මේ සීලය පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න. වෙන මුකුත් එපා. මේ පින්වතුන් පංචසිල් රකින්න, අටසිල් පොහොය අටසිල් රකින්න, පංචසිල් රකින්න. පංචසිල් රැක්කොත් මෙපමණකින්ම අරියත්තේ දක්වාම එන්න පුළුවන්. මොකද ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා සීලය වගේ මේ පින්වතුන්ගේ පංචසිල් ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා අපිට කියන්නේ. සාතිමොක්ඛ නිවනට පමුණවන සීලයක් මේ තියෙන්නේ. නිවනට පමුණවන වෙන්නේ කොහමද? අන්නාර මම ඉස්සෙල්ලා මතක් කරපු විදිහට, ඉස්සෙල්ලා පෙන්නපු විදිහට සීලයක් සීලය ඇතිවෙන්න හේතුවක් සීලය නැතිවීම නැති වෙන හේතුව දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ පින්වතුන් සීලය නැති වෙන හේතුව නූපදින විදිහට හැම වෙලාවෙම කටයුතු කළොත් මෙන්න මේක තමයි සීලය නැති කරන හේතුව නැති කරන මඟ. තාපතින් ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේම මේ සීලය නැති වෙන එක නැති කරන මඟ. එතකොට අපිට සීල් සමාදන් වුණා කියලා නිකන් ඉන්න බෑ. වැඩක් තියෙනවා දවසෙම. මොනවා හරි දෙයක් කරනවා කියලා පොරොන්දු වුණොත් ඒක කරන්න ඕනේ නේද? කරන්න ඕනේ. දැන් අපි කියමුකෝ කුඹුරක් හරි හේනක් හරි රකින්න යනවානේ. හේනකට යනවා හේන රකින්න. හේන රකින්න කියලා මම හේනට ආවේ කියලා එයා නිදාගෙන හිටියොත් අලේ හරිද? හරියන්නේ නැහැ. රකින්න ඕනේ නේ. රකින්න කොහොමද කරන්න ඕනේ? එදඳ උත්සාහවත් වෙන්න ඕනේ. කෑ ගහන්න ඕනේ. වටේ පිට ඇවිදින්න ඕනේ. සත්තුන්ට එන්න නැති වෙන භෝග ටික විනාශ නොවෙන්න නේද? ඒ වගේ දැන් මේ තුන් සිල් රකින්නවා කියලා අද දවසේ පොරොන්දු වුණා නම් සිල් රකින්න ඕනේ. අපි දැන් සිල් සමාදන් වෙලා ඉන්න කියලා පැත්තකට වෙලා හිටියට හරියන්නේ නැහැ. පැලට ගිහලා නිදාගත්තට හරියන්නේ
නැහැ. එවැගේ කොහොමද සිල් රකින්නේ? එහෙනම් මේ පිටුතුන් දන්නවා දවස පුරාම මේ දර්ශනයක් තියෙනවා. දැන් මේ සිල් ටික රැකෙන්න නම් මේ සිල් ටික රැකුණා නම් අලෝභ අධේ සමෝහ කියන සිත නිසායි මේ සිල්පදේ කැඩෙන්නේ හෝ කිලුටු වෙන්නේ හෝ ලෝභ දේශ මොහ සිත නිසායි. මම අද දවස පුරාවටම ලෝභ දේශ මොහ කියන සිත් උපදින්නේ නැති විදිහට ඉන්නවා. අලෝභ අධේ සමෝහ කියන කුසල සිතක්ම පෙරට කරගෙන ඉන්නවා. එහෙම ඉන්න මට මේ සීලය කැඩෙන්න හේතුවක් නැහැ. මේ සීලය කැඩෙන්නේ නැහැ. ඉතින් දවස පුරාම කුසල මනසිකාරයක ඉන්න කුමකටද සීලයට ආදරේ නිසා. යෝගවන්න විජානාති නසෝ රක්කති ගෝගණං. ඒවම් සීලං අජානන්තෝ කිංසෝ රක්ඛේය සංවරං. හරක් ගැන නොදන්න කෙනාට හරක් රකින්න බැහැයිද? එවගේ සීලය ගැන නොදන්න කෙනාට සීලය රකින්න බැහැයිද? සීලය කියන්නේ මොකද්ද? සීලය රකින්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනා කොහොමද සීලය රකින්නේ? එහෙනම් අපි සීලය රකින්නොත් ඒකයි දැන් අපි කොච්චර පුද්ගල භාවයකින් මේ දේ කරන්නේ නැහැ කියලා හිතියත් හේතු ටික සම්පූර්ණ වුණොත් ඒ දේ වෙනවා. එහෙනම්ද සීලය කැඩෙන්න තියෙන හේතුව ඇති නොවන විදිහට කටයුතු කරන එක තමයි මේ ආර්ය සීලය කියලා කියන්නේ. මෙන්න මේ සීලයේ ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි වෙච්ච හින්දායි මෙච්චර කාලයක් සසර අපි එන්නේ යට දිවි පරිසරයේ. ඉතින් අපි කරන්න ඕනේ දේ තමයි දවස පුරාවටම සීල් රකින්න ඕනේ. පන්සිලුත් එහෙමයි. පන්සිල් ටික පෙන්න්නේ ඒ නිසයි. පන්සිල් විතරක් පෙන්න්නේ නැත්නම් ගීත වාදිත මේවා පෙන්න්නේ නැත්තේ ඇයි? ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔය කැඩෙනවා. එතකොට බොරු කරන්න වෙනවා. පන්සිල් විතර කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද රකින්න තියෙනවා gedara ඉඳගෙනත් මේ සීලේ. මේගොල්ලෝ වැඩ කටයුතු කරනකොට දන්නවා මේ සිල්පදයේ කැඩෙන්න හරි කිලුට වෙන්න හරි පුළුවන්. ලෝභ දේශ මොහ සිතේදී උපන්න කොවිලාවක් හරි කැඩෙනවා. ඒ හින්දා gedara doreedi වැඩ කටයුතු කරනකොට නිතරම ලෝභ දේශ මොහ උපදින්නේ නැති විදිහට කටයුතු කරනවා. මේක උපායක් සීලය කියන එකට. මේ විදිහට සීලය රකින්න හිත රැකගෙන කටයුතු කළොත් හිත සමාධි වෙන්නේ ඉබේමයි. නීවරණ දුරු වෙන්නේ ඉබේමයි. එතකොට නීවරණ දුරු වෙනකොට අහලා තියෙන සද්ධර්මයක් තියෙනවනේ පංච උපාදානස්කන්ධයේ උදේවය බලන්න. මෙන්න මේ දකින්න දේ එදාට පේනවා. තාම හැබැයි පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ සඳහායි අපි සිල්වත් වෙන්න ඕනේ, සිල් සමාදන් වෙන්න ඕනේ. එතකොට ආර්ය සීලය කියනකොට වෙනස මොනවාද? තිසරණයෙන් අපිට ආවේ ඔන්න ඔය අත්දැකීම. මේ පන්සිල් තිසරණය සහිතයි පන්සිල් කියන එකෙන් කියන්නේ ඒක. ධර්මයෙන් පෙන බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ සිල්පදයක්, මේ සීලය ඇති වෙච්ච හේතුවක්, මේ සීලය නැති වෙන හැටිත් නැති වෙන හේතුවක් පෙන්වුවා ධර්මය කියලා පෙන්වන්නේ ඒකයි. තුනරුව මුතෙන් සම්බන්ධ සිල්පදයට. එතකොට ඒ දහම තුනරුවන් සහිතයි සිල්පදේ කියලා කියන්නේ ඒ නිසයි. මේ වටින්නේ අනිත් අයට වඩා තිසරණගත සීලයක් කියලා කියන්නේ ඒකයි. තුනරුවන් සරණ යාමෙන් හම්බුණ දර්ශනය මේ සීලය ආරම්භය. තේරණේ දෙවි මුදන්ට. ඔය පිළිබඳ මොන හරි තියෙනවද ප්‍රශ්න ගැටලු? මොකද මං කිය මම එදි දේශනා විලාසයෙන් නෙමෙයි මේක කරන්නේ. අද වැඩි යමක් මේ පින්වතුන්ට අවබෝධ කරලා දෙන්න පුළුවන් ආකාරයට මම මේ ධර්ම සාකච්ඡාව අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේ ශාසනේ සමාධිය පිණිස දෙන්නලා තියෙන සීලයමයි. බුද්ධානුස්සති මෙත්තාච අසුභ මරණස්සති හිතීමා චතුරාර්යක භික්ඛු භාවයේ සීලව. බුදුගුණ අසුභේ මරණය මෛත්‍රිය කියන මේ හතර සිල්වතා ආරක්ෂාව පිණිස වඩනවා. ආරක්ෂාව කියනකොට අපේ හිතන්නේ නේටික් කරනකොට යක්කු පෙරේතු පිසාචි අපිට ලඟ වෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි. මේ සීලේ ආරක්ෂාව පිණිස. සීලේ රැකෙන්නේ මෙහෙමයි. තමන්ගේ දුකට වැටෙන අකුසල කර්ම නොවි තමන්ව රැකෙන්නේ මෙහෙමයි. ඒ නිසා මේක සිල්ලත හැම වෙලේම නේටික් කරන්න. මෙන්න මේක කරන්නට ඕනේ. එතකොට අපි සීලේක සම පිළිපියොත් මේ විදිහට ඒ සිල්පද ටික සමාදන් වෙනවා සමාදන් වෙලා කරන්නේ නැහැ කියලා ඒ පොරොන්දු ඉෂ්ට කරන්න නිතරම හිත රැකගෙන ඉන්නවා. අලෝපදේශාම මේ විදිහට කටයුතු කරනකොට මේ හිතේ තියෙන ආවර්ණීය ධර්ම නැත්නම් නීවරණ ධර්ම දුර වෙනවා. දුර වෙන දවසට ඇත්ත ඇති හැටි දකිනවා. මොකේද ඇත්ත ඇති හැටි දකින්නේ? මොකද්ද ඇත්ත ඇති හැටි දකින්නේ අපි? මොකද්ද? ඇත්ත ඇති හැටි සමාධිගත මනසකින් දකින්නේ. කියන්න හයියෙන් කවන්න. ඈ සිතේ ක්‍රියාකාරීත්වය පංච උපාදාන ස්කන්ධයේ උදේවේ. එතකොට ඇත්ත ඇති හැටි දකින මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ මේ හතර යතහ භූත දකින. එතකොට එදාට ඊට පස්සේ මේ ආශ්‍රව සමුදය මේ ආශ්‍රව නිරෝධය මේ ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යථා භූත දකිනවා. එහෙම දකිනකොට සියලු මහා ආශ්‍රව ධර්ම සේරා යනවා. ඉතින් මෙන්න මෙබඳු ඥාන දර්ශනයක් නිසායි මේ සීලය පටන් ගන්න වෙන්නේ. මම අද මේ ටික මතක් කළේ මේ සීල් සමාදන් වෙච්ච නිසායි. නමුත් මෙතනට එන්න ඉස්සර වෙලා වෙනත් ඒ කියන්නේ දර්ශනයක් තියෙන කෙනෙකුටයි ඔය ටික කියන්න ඕනේ. මේ තෙන් උතුම් අවුරුදු ගානක් දැන් බණහල තියෙන නිසා ඒක කියන්න ඕනේ නැති ඇති කියලා මම හිතුවා. ඒ නිසායි මම සීලය කියන තැනින් පටන් ගත්තේ නැතිනම් දර්ශනය කියලා පැහැදිලි කළා. මෙන්න මේ දර්ශනය ලබා ගැනීම පිණිස මේ සීලය මෙන්න මේ විදිහට සීලිය දර්ශනය කියන යුත් වෙන්නේ එතකොට. මේ විදිහට සමාදන් වෙන්න කියලා දෙන්නවා. එතකොට මට උදේ ප්‍රශ්න වර්ගයක් කියලා තිබුණා. විශේෂයෙන්ම මම එකම එක කරුණක් මතක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ ටිකක් ගැඹුරු තැනකට යනවා. ඒකෙන් මට තේරෙන විදිහට මම පොඩ්ඩක් මතක් කරන්නම්. මගේ මේ දේශනෙන් පහදලි කරලා දෙන්න කියලා කරුණු කීපයක් ඉල්ලා තියෙනවා. දර්ශනෙන් පහකටු කෙලස් කියන්නේ මොනවද කියලා තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට මම හිතන පහුගිය දවස්වල ලෝකාන්තරනාංශ කලේ සබ්බාසෝ සූත්‍රේ නේද? ඒකෙන් මේ ගැන කතා කරන්න ඇති නේද? කතා කළා. නමුත් මෙතන කරුණු දෙකක් තියෙනවා. දස සංයෝජන දන්නවනේ මේ පින්වතුන්? දන්නවා. මේ දස සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා. දික්කිට්වන සංයෝජනත් වෙන ධර්මයෝ තියෙනවා. දික්ටි නොවන සංයෝජන පමණක් වෙන ධර්මයෝ තියෙනවා. දැන් සක්කාය දික්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන මේ සංයෝජනය. නමුත් දික්ටි සහගතයි. අනිත් සංයෝජන හත සංයෝජන විතරයි දිට්ඨියක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම දිට්ඨි සහගත සංයෝජන දුරු කරපු කෙනාටම දිට්ඨි නොවන සංයෝජන දුරු කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ඇටියට කිව්වොත් අවිද්‍යාව නැති කළ කෙනාටම ආශ්‍රයක්ෂය කරන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අවිද්‍යාව දුරු නොකළ කෙනාට ආශ්‍රයක්ෂය කරන්න බැහැ. අවිද්‍යාව නිසා ආශ්‍රව ධර්ම ඇති වෙන්නේ. අවිද්‍යා නිරෝධ ආශ්‍රව නිරෝධ. අවිද්‍යාව නැති වීමම ආශ්‍රව නිරෝධ වෙනවා. එතකොට ආශ්‍රව ධර්ම යම් කිසි කෙනෙක් ක්ෂය කරන්න පටන් ගන්නවා නම් ඒ දර්ශනයකින් යුක්තවමයි දර්ශන භූමියට පත් වෙනවා අවිද්‍යාව නැති වෙනකොට. එතකොට මම ඒකට උපමාවක් කියන්නද? දැන් මේ පින්වතුන් වාහනයක යනවා කියන්නකො. ඔන්න දැන් යනකොට වාහනේ කැඩෙනවා. දැන් මේගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මොකද වාහනේ යන්නේ නැහැ. වාහනේ කැඩිලා. ප්‍රශ්නේ තේරෙනවා. දැන් කැඩිච්ච දැන දන්නේ නැති යතුරු කරකෝල බලනවා, බැටරි වයර් හොල්ලලා බලනවා, වාහනේ යන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලා වගේ වාහනේ කොහොම හරි ගෙනියන්න හදනවද? නෑ. දැන් දන්නවා කැඩිච්ච තැන හම්බ වෙනවා. හම්බුනහම මෙහෙම කැඩිලා තියෙද්දි වාහනේ ගියා නම් තමයි පුදුමේ. නොගියේක නෙමෙයි. වාහනේ නොයන බවත් දන්නවා, නොයන්න හේතුවක් දකින්න. මොකද කරන්නේ? වාහනේ යන්න පුළුවන් කියලා දන්නවා. එහෙම දැනගත්ත යන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ මේක හදන්නේ මෙහෙමයි කියලා හදන හැටි දන්නවා. තේරුණාද? මේ යතුරු අරන් මේ යන ගලවලා මේක ඇල්ලලා හදලා මේක වෙල්ඩින් කරලා මෙහෙම දාන්න ඕනේ කියලා හදන හැටි දන්නවා. ඔන්න වාහනේ නොයන බවක් දන්නවා, නොයන්න හේතුවක් දන්නවා. ඒ හේතු නැති කළාම වාහනේ ගෙනියන්න පුළුවන් කියලා දන්නවා. හදන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. තේරුණානේ? දැන් ඒ දැනුම තිබුණාට වාහනේ ගෙනියන්න පුළුවන්ද? බැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් තමයි වාහනේ ගෙනින තත්ත්වයට හදන මඟ හොයාගත්තේ නේද? එහෙම නේද? දැන් තමයි අපි වාහනේ හදන්න හදන්නේ. ගෙනින තත්ත්වයට පත් කරගන්න හදන්නේ. ඔන්න ඒකේ අර හදන්නේ මෙහෙමයි කියලා දැනගත්ත ක්‍රමයට හදනවා. හදලා ඉවර වෙච්ච දවසට වාහනේ ගෙනියන්න පුළුවන් නේ. ඕකෙදී මම මතක් කළ උපමාවක් මට තේරෙන විදිහට කළේ, වාහනේ කැඩිලා වගේ තමයි අපේ ජීවිතයේ ප්‍රශ්නේ, දුක, ජරා මරණ දුක. ඉතින් මේ දුකට හේතුව හරියටම නොදන්න කෙනා මෙතනින්ම දුක නැති කරගන්න හදනවා. අර හේතුව නොදන්න කෙනා දැන් යතුර කරකෝ කරකෝ කොහොම හරි අරගෙන යන්න හදනනේ. ඒ වගේ මෙතනින්ම දුක නැති කරගන්න හදනවා. එහෙම දුක නැති වෙන්නේ නැන්නේ වාහනේ ගෙනියන්නට. ඒ බාර ඔන්න වාහනේ නොයන හේතුව හොයනවා. ඒ වගේ ඔන්න දැන් දුකින්ද දුක නැති කරන මඟ හොයනවා. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි. එතකොට ඇහැ අනාත්මයි, මේ ශරීරය අසුබයි. මේ හැම එකක්ම මොකද්ද මේ හේතුව හොයන තැනට තියෙන්නේ. එතකොට මෙහෙම ගවේෂණය කරගෙන 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 යනකොට අපිට හම්බ වෙනවා මොකද්ද? වාහනේ කැඩුණු හේතුව. ඒ වගේ දුක ආපු හේතුව. හේතුව කියනකොට මේ අපි දන්න මට්ටම නෙමෙයි. ඒ අපි දන්න මට්ටමෙන් ඔබට ගියේ යථාර්ථයේ කැඩਿੱච්ච තැනම හොයාගන්න තමයි මේ පරීක්ෂණය. බැටරි වයර් හොල්ල හොල්ල මේ ඇන්ජිම පරීක්ෂා කරන්න මොකටද? කැඩිලා තියෙන කොතනද කියලා හොයන්න. එවගේ මේ දුක ආපු හේතුව කොතනද කියන එක තමයි මේ හොයන්නේ. හොයනවා. හොයනකොට ඔන්න හම්බ වෙනවා තණ්හාව. තණ්හාව කියනකොට ඒකයි මං කියේ තාම අපි දන්න මට්ටම නෙමෙයි තණ්හාව. එයින් ගොඩාක් ඔබේ. එතකොට මේ හේතුව නැති කළොත් මේ දුක නැති වෙනවා කියලා දකිනවා. මේ හේතුව නැති කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා දකිනවා. ඔන්න ඕකට කියනවා දර්ශනෙන් පහකට තු කෙලෙ චතුරාර්ය සත්‍ය. අවිද්‍යාව දුර වෙනවා. දැන් දැක්ක කියලා අරක වාහනේ කැඩුනා තැන දැක්ක කියලා වාහනේ ගෙනියන්න බෑනේ. ඒ වගේ ජීවිතේ දුක දැක්ක, දුක ඇති වෙන හේතුව දැක්ක, ඒ හේතුව නැති කළොත් දුක නැති වෙනවා කියලා දැක්ක. මේ හේතුව මෙන්න මේ විදිහට පිළිපැදලා නැති කරන්න ඕනේ කියලා මගක් දැක්කා. විචි සම්පන්නයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපද ඥානං. නමුත් ගෙන යන්න බැ. ආශ්‍රෝක්ෂය වෙලා නැහැ තර. වාහනේ හදන්න ඕනේ. දැන් තමයි මඟ උපන්නේ. මාර්ගය වඩන්න කරුණ උපන්නේ දැන්. තේරෙනවද මේ පින්වතුන්ට මම කියන එක? එතකොට වාහනේ ඒ කැඩුණ දෙන හැදුවොත් ටික ටික හදනවා කියන්නේ යන්න පුළුවන් තත්ත්වයට එනවානේ. ඒ වගේ මෙන්න මේ දර්ශනෙට ආපු කෙනා යමක් කළොත් කරන්න ගත්තොත් ටික ටික හැදෙනවා දුක නැති වෙනවා. ඒක මෙහා වාහනේ කැඩිච්ච තැන හොයන්න යන කාලේ, ඒ කියන්නේ වාහනේ නොයද්දී කැඩිච්ච තැන හොයාගන්නත් අපි පරීක්ෂණයක් කරන්න උනා නේද? ඒ කාලෙදි කියන්නේ නැහැ මාර්ගය කියලා. ඒකේ ඒ උත්සාහයේ දක්ෂ වෙන්නේ නැහැ සියලු දුක අපෙන් ගෙවලා යන මේ ජීවිතේදීවත් අනාගතේදීවත්. ඒ මත්තමේදී පුණ්‍යාභි සංකාරයක් වෙනවා, කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් මම දකින්න දේ මෙහෙමයි. දැන් අපි ඉපදීම ලෙඩවීම මහලු බව මරණ මේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙන දුක වාහනේ යන්නේ දුක දකිනවා. ඔන්න දැන් ප්‍රශ්නේ තියෙනවා. මේකට හේතුව මොකද්ද කියලා කෙනා කෙනා ලෝකේ එක එක මට්ටම් වලට මේ හේතු හොයනවා. මේක නැති කරන හේතු. එතකොට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. මොකද මේ දුකේ ලෝකේ තුල අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බලබලා මේ හොයන්නේ යථාර්ථය. නැත්තම් දුක ඇති වෙච්ච හේතු මූලය හොයන්නේ අපි. එතකොට යම් දවසක අපි මෙහෙම හොයාගෙන 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 ගියොත් ස්කන්ධ ධාතු ආයතන කියලා කියන්නේ අපේ විමර්ශනයේද ලක්විය යුතු තැන්. මේවම කුමකටද අපි විමර්ශනය කරන්නේ? මොකටද සම්මර්ශනය කරන්නේ? මෙහෙම ගියාම හොයාගෙන හොයාගෙන ගියාම අපිට හම්බ වෙනවා යමක් නම් පරමත්ත කියලා තැනක්. යමක් බෙදලා බෙදලා නැවත නොබෙදී හැකි තැනක් තියෙනවා ලෝකේ. අහලා තියෙනවද නේද සතර පරමාර්ථ ධර්ම කියලා? චිත්ත චෛතික රූප කියලා. මෙන්න මේ තැන දක්වාම යනකම් අපේ පරිශ්‍රණය යනවා. යනකොට දන්නවා ලෝකේ යථාර්ථය මෙන්න මෙතනයි. මෙන්න මෙතන අපේ දර්ශනය නැති නිසායි, මනස නැති නිසායි, ඒ අවිද්‍යාව නිසායි අපිට තණ්හාව ඇති වෙලා මේ ලෝකේ උපදින මත්තමට ඇවිල්ලා තියෙන්නේ කියලා. මං කිව්වා මම මේ කතා කරන තැන ටිකක් ගැඹුරු වෙනවා. ඒතර උදාහරණයක් ඇතුළ ගත්තොත් මේ තණ්හාව කියන එක යනවා අපේ සිටීමේ ධර්මිනුත් ඔබට. දැන් මේ වෙලාවේදී එකපාරට විශාල වෙඩි සද්දයක් ඇහුනොත් ඔයගොල්ලෝ බය වෙනවද? ගැස්සෙනවද? ගැස්සෙනවා. එතකොට මේගොල්ලෝ හිත හිතාද ගැස්සනේ ඔන්න මම දැන් බය වෙන්නයි යන්නේ කියලා හිත හිතාද ගැස්සෙන්නේ? නෑ. එහෙම ඉදේම නේද? එතකොට හිතීමේ පරාසයෙන්ත් ඔබට ගිය කෙලෙසයක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ ගැස්සෙන්නේ ඇයි? මේ ජීවිතාසාව. ජීවිතේ තියෙන කැමැත්ත මට කරදරයක් වෙන්න වෙයි දන්නේ නැහැ කියලා. හිතීමේ පරාසයෙන්ත් ඔබට ගිය මේ කෙලෙසය ඔගලන්ට මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා මානසිකාරමත්තෙන් නැති කරන්න පුළුවන් කියලා හිතනවාද? අඩි 20ක් ගැඹුරු ළිඳක වතුර තියෙනවා. ඔයගොල්ලෝ අතේ තියෙන්නේ අඩි 15ක ලණුවක්. වතුර ගන්න පුළුවන්ද? දැන් ළිඳ උස්සන්න පුළුවන් ඉතුරු අඩු පහට. මොකද කරන්න වෙන්නේ? ළණු කැල්ලක් තව ගැට ගහලම ගන්න වෙනවාමයි. ඒක මෙහානම් ගන්න පුළුවන් කමක් තියෙනවද වතුර? එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. ළිඳ උස්සන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අපිටත් මේ හිතීමේ පරාසයෙන් ඔබට ගිය කෙලෙසය හිතන සීමාව තුළින් නැති කරන්න බෑ. ඒක උස්සලා ආය ගන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඒ හිතීමේ පරාසයෙන් ඔබට ගිය මානසික මට්ටම අතහැරලා අපේ සිහිය නොවන මෙන්න මේතන දක්වා හසු කරගන්න අපි මේ පරිශ්‍රණය කරන්නේ. ඒ කියන්නේ වාහනේ කැඩිලා තියෙන හේතුව ඌතනින්ම හම්බ වෙන්න ඕනේ අපිට. තණ්හාව කියනකොට අපේ මට්ටම් වල තණ්හාව නෙමෙයි. උදාහරණයක් ගන්න. දැන් කාම භූමියේ අපේ මට්ටමේ තණ්හාවක් තියෙනවනේ. මේකට වඩා සියුම් ස්කන්ධ තියෙන රූප භූමියනේ. ඒකට සියුම් භූමියේ තණ්හාවක් තියෙන අරූප භූමියනේ. එතන මේ තණ්හාවේ කෙරවල අපිට මේ මට්ටමෙන් රහත් වෙන්න බෑ. අපි මේ හිත වඩනකොට අපිට රූප භූමි මට්ටමේ උපක්ලේශ මත වෙනවා. ඒ මට්ටම දුරු කරනකොට අරූප භූමි මට්ටමේ උපක්ලේශ දුරු වෙනවා, හමු වෙනවා. ඔය මට්ටම මේ කෙලෙසේ තණ්හාවේ යථාර්ථය උදෙන්ට යනකන් යනවා. අපි තණ්හාවේ යථාර්ථය කියලා දකින්නේ අපි ඉන්න මට්ටම නම් වැරදි. එතකොට අන්න මේ භූමියේ ඉඳගෙනම තණ්හාව මේ මට්ටමට යනකන් ගිහිල්ලා නේද කියන එක හම්බ වෙන්න ඕනේ අපිට. තේරෙනවද කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඒ කාම භූමියයි භවයේ නේද ඉන්නේ? ජරා මරණ වලින් මිදලාද? රූපී භවයේ රූප බ්‍රහ්මයා භවයේද ඉන්නේ නැද්ද? භවයේ ඉන්නේ. එයා ජරා මරණෙ මිදලාද? අරූපී බ්‍රහ්ම ලෝකයේ භවයේ දෙන්නේ නැද්ද? එයා ජරා මරණෙ මිදෙලද නැද්ද? නැහැ. එහෙනම් මේ තණ්හාව කොතෙන්දද ගිහිල්ලාද? එතෙන්ද ගිහිල්ලා. තණ්හාවේ රළු කොටසක විපල්ක අපි විඳින්නේ. අපි විඳා කියලා මේක නිස්සාව නෙමෙයි. මෙතන මේ ගවේෂණය දැන් අපි කරන්නේ වාහනේ කැඩිච්ච දැන හොයනවා මේ. දැන් අපිට හම්බ වෙන මට්ටමක් තියෙනවා තණ්හාව. අපි මේ හොයන්නේ මොකටද? තණ්හා අනුසය කියන්නේ කොහොයා ගන්න? තණ්හාව ඇති වෙලා තියෙන්නේ හේතු උපදින්ද කියලා හොයා ගන්න. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන ගවේෂණය කරගෙන කරගෙන ගියාම අපිට හම්බ වෙනවා ඒකාන්ත වූ යථාර්ථය. මොකද්ද? මේ දෙන්නු දන්නව නේද? සම්මත සහ පරමර්ථ කියලා දෙකක් තියෙනවා. තියෙනවා. පරමර්ථ කියලා කියන්නේ මොකද්ද? යමක් නම් යථාර්ථය, යමක් නම් ඌ ස්වභාවයේ එසේම පවතින බව. සම්මතය කියලා කියන්නේ පේන්න තියෙනවා යථාර්ථ වශයෙන් නැහැ. විමර්ශනයකට ලක්කොළොත් මොකද වෙන්නේ? අසුරුදහන් වෙනවා. පරමාර්ථයේ පේන්නේ නැහැ, විමර්ශනයේ ලක්කොළොත් මතුවෙලා එනවා. ඉතින් මෙතන වෙනස අර වාහනේ කැඩුණු තැන හොයාගන්න යනකොට අපේ පරිශ්‍රණයට ලක් වෙන්නේ අපි ඉන්න ලෝකේ සම්මතය. ඊට පස්සේ කැඩිච්ච තැන වගේ හම්බ වෙන්නේ අපිට අපි හිතිය තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලි අපි දැනගත්තත් නොදැනගත්තත් ලෝකයේ පවතින යථාර්ථයක් තිබුණා. ඔබට කියන යථාභූත ඥානය කියලා. මෙන්න මේකයි අපිට හම්බ වෙන්න ඕනේ ඇත්ත ඇති හැටි. පවතින ධර්මතාවය. මෙන්න මේ තැන නොදන්නා වූ අවිද්‍යාව නිසා අපි ඒක මෙහා මේ ඇවිල්ලා තින ඔක්කොම. අපි දැන් මේ ඉන්නේ එළියට ඇවිල්ලා. මෙහෙන් ආය යන්න බෑ. ආය යන්න ඕනේ ඇතුළටම. එතකොට මොකද? රූපී භවේ කාම භූමියේ චතුරාර්ය සත්‍යය, රූප භූමියේ චතුරාර්ය සත්‍යය, අරූප භූමියේ චතුරාර්ය සත්‍යය කියලා එහෙම එකක් නැහැ. මේ යථාර්ථය ගත්තාම චතුරාර්ය සත්‍ය කියන දැනකට එනවා. මෙන්න මෙතෙන්ද මෙන්න ඕනේ අපේ දර්ශනේ. එතකොට මම මෙතන මතක් කරන එක දෙයක් මතක් කළේ. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථය ධර්මතාවය අපිට හම්බ වුණොත් මේ තමයි දුකේ අවසානය කියන තැන. එතකොට පුද්ගල භාවය අතහැරෙනවා. රූපය කියන එක ධාතු මාත්‍රයක් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට වාහනේ කැඩුණු දැන හම්බ වෙන තැනට එනවා. දැන් මෙන්න මෙතන මේ කඳුළු එක හැදුවොත් වාහනේ ගෙන යන්න පුළුවන්. අපේ මනස මෙන්න මේ මැච්මේ තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ඒ සඳහා කළ යුතු යමකුත් තියෙනවා. මාර්ගිකුත් වෙනවා තථාගතයන් වහන්සේ මෙන්න මේ දේ කළ යුතුයි කියලා. ඔන්න ඔය ටික අපි දකින්න ඕනේ. මෙන්න මේ දැක්මට කියනවා මොකද්ද? දික්ක සම්පන්නයි කියලා. එතකොට එදා ඉඳන් තනියම ජීවත් වෙන්න ගන්නවා යා. පර ඒ කියන්නේ පරප්‍රත්‍ය රහිතයි කියනවා. බණ අහන්න හම්බ වුණත් නැතත්, කෙනෙක් බණ කිව්වත් නැතත්, තමන් කැලෑවකට ගියත් නැතත්, තමන් තනියම ජීවත් වෙන්න ගන්න වෙලා ඉඳලා. එච්චරට බලයි මම මේ කියන තැන. ඒ දර්ශනයට ආවොත් ඔගොල්ලෝ මාර්ගයක් දන්නවා. ඒ කියන්නේ වාහනේ කැඩුණු බවක් දන්නවා නම් නොයන බවක් දැනගත්තොත් වාහනේ නොයන හේතුවත් හොයලා හම්බුනොත් ඔයගලන්ට මේ වාහනේ කැඩුණු මේතන හැදුවොත් වාහනේ ගෙනියන්න පුළුවන් කියලා දන්නවා නම් මෙන්න මෙහෙමයි හදන්නේ කියලා හදන ක්‍රමෙත් ඔයගොල්ලෝ දන්නවා නම් පිටින් බාසු නැහැ කෙනෙක් ගෙන්න ඕනේද? ඔයගොල්ලෝ ගාව අඳුත් යතුරු තියෙනවනම් එහෙම නොදන්න කෙනෙකුටම නේද මේ වාහනේ හදන්න පිටින් බාසු නැහැ කෙනෙක් ගෙන්න ඕනේ? එහෙම නේද? මං කියන එක තේරෙනවද? මේ මං කතා කරන ස්වභාවය මේ වේගවත්. එතකොට එහෙනම් යම් කිසි කෙනෙකුට කෙනෙකුගේ වාහනේ හදන්න තව බස් කෙනෙක් ගේන්න වෙන්නේ මොන වගේ කෙනෙකුටද? වාහනේ හදන්න නොදන්න කෙනාට නේ. එතකොට වාහනේ කැඩුණු බවක් දන්නවා, යා නොයන බවක් දන්නවා, කැඩුණු තැනක් දන්නවා, ඒක හැදුවම යන්න පුළුවන් කියලා දන්නවා, හදන හැටි දන්නවා, හදන හැටි දන්නවා කියන මාර්ගය. දැන් මෙයාට හදා ගන්න පුළුවන්. ඒකයි කියන්නේ පරප්‍රත්‍ය රහිතයි. නියතෝ සම්බෝධි පරායන. නිවනට නියතයි. ආයේ කෙනෙක් උදව් කළත් නොකළත් යනවම ඒ නිසයි. ඉතින් අපි ගාව ඔන්න ওই දැක්ම තියෙනවා. ඒකට කියනවා දර්ශනෙන් පහකට උත් කෙලස් දුරු කියලා. දර්ශන භූමියට පත් වෙලා කියනවා. ඒකෙන් වාහනේ නොයන වගේ තේන්නේ මොකද්ද? මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා දකිනවා. දුකට හේතුව දකින්න කොහොමද? කොතෙන්දද? දුකට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව ඉතින් අතර කරන්න බෑ. තණ්හාවට හේතුව මෙන්න කියලා දකින්න අවිද්‍යාව කියන තැන. ඒකයි මම කිව්වේ අපි අද තණ්හාව කියලා දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා කියලා අපි මෙතනින් දකින්නේ. ඉතින් මෙතනින් දකින්න නම් බුදුරජාණන් වහන්සේ ඔතනින් හරියනවා නම් බුදුරජාණන් වහන්සේට තිබුණා දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිව දුක නැති වෙනවා. ඒ හින්දා මහන්නේ තණ්හාව නැති කරන්න කියලා. එහෙන් පනවල තියෙනද කොහෙද? නැහැ. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිව දුක නැති වෙනවා. එහෙන් සමහන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න. එහෙම නේද? පනවල තියෙන්නේ. මාර්ගයට පනවල තියෙන මොකද්ද? සම්මා දිට්ඨිය. ඇයි ඒ? ඉතින් තණ්හාව නැතිව දුක නැති වෙනවා නම් තණ්හාව නැති කරන්න කියලා කියවන හරිනේ. ඔතනින් බෑ කරන්න. එතකොට පුද්ගලයේ දර්ශනයකට එනවා. ඊට පස්සේ තණ්හාවට හේතුව මොකද්ද කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ. මොකද තණ්හාවට හේතුව? වේදනාව. වේදනාවට හේතුව? පස්සේ මේ විදිහට ගියාම අවිද්‍යාව කියන තැන තමයි යනවා. අවිද්‍යාව කියනකොට මෙන්න මේ අවිද්‍යාව නිසා කර්ම රැස් වෙන හැටි චක්‍රය අනිත් පැත්තට එනවා. අවිද්‍යාව නැති වෙනකොට කර්ම නැති වෙනවා. එතකොට අවිද්‍යාව නැති වෙන්නේ කුමක් නිසාද? විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. සම්මා දිට්ඨි සහ විද්‍යා, විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ විද්‍යාව. විද්‍යාව උපංකල්ලි අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ චක්‍ර හැරෙන. එතකොට මෙන්න මේ අවිද්‍යාව කියන තැනත් හොයා ගන්නවා. පංච උපාදානස්කන්ධයේ දුකයි, දුකට හේතුව අවිද්‍යාව කියනකොට. අවිද්‍යාව කියනකොට දකින්නවා දැන් මේ අපේ මට්ටම නෙමෙයි දකින්නේ, මේ පංච උපාදානස්කන්ධ දුකනේ. මේ දුක දුක් වූ තැනට හටගත්ත හේතුව තැන කියනකොට හම්බෙන්න ඕනේ. එතකොට මේ දුක හටගත්තේ පිළිවෙලයි දැන් මේ හොයන්නේ. ඒකද පේනවා ලෝකේ යථා භූත ස්වභාවයක් තියෙනවා. මෙන්න මේතන නොදන්නා වූ අවිද්‍යාව නිසා කර්ම රැස් කරගෙන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය කඩාගත්ත හැටි දුක අපි හැටි පෙන්නනවා. එතකොට මේ දුක නැති වෙන්න හේතු ටිකක් පෙන්නනවා. අවිද්‍යාව නැති වෙනකොට මේ ටිකක් නැති වෙනවා. ඒ සම්මා දිට්ඨිය කියනකොට ඇත්ත ඇති හැටි බලන්න. යතහ ඇත්ත ඇති හැටි කියනකොට ඒක කුමන ඇත්තක් වෙන්න ඕනේද? ඒ කියන්නේ එක්කෙනෙකුට දෙන්නකොට විතරක් සාධාරණ වූ, අනිත් අයට සාධාරණ නොවන දේ ඇත්තද? සම්මාදිටද?
එහෙනම් කාම භවයට විතරක් හරි රූප භවයට අරූප භවයට නැත්තම් ඒක සමාධිද යථාර්ථයද? එහෙනම් රූප භවයට හරි කාම භවයට අරූප භවයට නැත්තම් සමාධිද? මේ ඇහ රූප භවයට සාධාරණද? රූප ඥානයට කබලින් කාහරි යුක්ත ඇහ තියෙනවද? නැහැ. අරූප ඥානයට තියෙනවද? නැහැ. එහෙනම් මම කියන්නේ යථාර්ථයක් ගැනද කතා කරන්නේ? මේගොල්ලෝ මේ ධර්ම වෙනසක් තියෙනවා නම් දකින්න එපා. ලොකුහාමුදුරුවෝ මට මතක් කළා, ලොකුහාමුදුරුවෝ කිව්වේ මෙතෙන්ට එනකන් ලොකුහාමුදුරුවෝ අරගෙන ආවා. ඉතින් මේකේ ගැඹුරු යමක් තියෙනවා නම් තව අපි කතා කරමු කියලා හාමුදුරුවෝ කතා කරන්න ඉඳලා තියෙන්නේ. ඒ ගැනම මෙච්චර කාලයක් පංච උපාදාන ස්කන්ධය පිළිබඳ අවබෝධයක් දෙන්න මේ පින්වතුන්ට හාමුදුරුවන් වහන්සේ මහන්සි වුණේ. ඒකේ මේකේ දේශනාවල වෙනසක් නැහැ. මේගොල්ලන්ට තේරෙනවා නම් තේරුම් ගන්න එකේ අදලක් වෙන්න පුළුවන් ඈ. එතකොට මම ටිකක් යථාර්ථයෙන් කතා කරන්න. එතකොට මෙතනදී සම්මා දිට්ඨිය කියලා කිව්වේ කාම රූප අරූප කියලා තුන් භවයක් තියෙනවනම් ඒ හැම තැනකම සාධාරණ ලෝක යථාර්ථයක් තියෙනවා. දැන් මම අම්මා කියලා කිව්වොත් ඒ මගේ අම්මා ඕගලන්ට තමයි නෑ. ඒකෙන් කියනවා මොකද්ද? මේක නිවැරදිම ඇත්තක් නෙමෙයි කියන එක නේද? මොකද ඕගලගාට එනකොට බොරු වෙනවනේ. එහෙනම් යතහ භූත ස්වභාවයක් ගත්තොත් මිනිස්යන්ටත් බ්‍රහ්මයන්ටත් දෙවියන්ටත් තිරිසනුන්ටත් ලෝකේ කාටවත් වෙනසක් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපේ සම්මාදිට්ඨියට හසු වෙන්න ඕනේ ලෝකෝත්තර මාර්ගය මෙන්න මේ බඳු ඇත්ත. තේරුණාද? මෙන්න මේ තැනට හිත සබලයි අපි ධර්ම සම්මර්ෂණය කරන්න ඕන. සම්මාදිට්ඨිය කියනකොට ඔතෙන්ටම ලැබෙන්න ඕන. එතකොට මෙන්න මෙතන ඉඳලයි මේ සම්මාදිට්ඨිය කියන මෙන්න මේ තැන ඉඳලයි අපි ධර්මයේ සම්මර්ෂණය කරනකොට පංච උපාදාන ස්කන්ධ දුක ගෙවෙන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේම නෙමෙයි මේ ජීවිතේ. ඉතින් මම මේ පෙන්නපු තැන ගැඹුරයි. ඉතින් මේකට එන ක්‍රමය තමයි මෙච්චර කාලයක් අපි කතා කළේ. දෙන එන්න දැනක් නැහැ. ඉස්සෙල්ලා එන්න වෙන්නේ එක කරුණක් දැනගෙන ඉන්න ඕනේ. ඉස්කෝලේ පළවෙනි පන්තියට බාර දෙන ළමයා පුතේ ඔයා 10 පන්තිය දක්වා ඉගෙන ගන්න ඕනේ කියලා ඉස්සෙල්ලා පෙන්නලයි බාර දෙන්න ඕනේ. 10 පන්තිය දක්වා ඉගෙන ගත යුතුයි කියලා පෙන්නලා 10 පන්තියටම බාර දෙන්න පුළුවන්ද? බෑ. එහෙම බාර දුන්නා කියලා මේ ළමයට ඒක වැඩ කරන්න බෑනේ. නමුත් පළවෙනි පන්තියට බාර දෙනකොට 10 පන්තිය දක්වා පුතේ ඔයා ඉගෙන ගන්න ඕනේ කියලායි බාර දෙන්න ඕනේ. නේද? ඒ වගේ අපි යන්න ඕනේ කොතනද කියලා නිස්සාරව ඉස්සෙල්ලා දැනගෙන අපි මෙතනින් පටන් ගන්නවා. එහෙම නැති වුණොත් අපි මගට ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද? කුමක්ද කළ යුත්තේ කියලා ප්‍රශ්න. රටේ දේශකයන් වහන්සේලා 19ක් ධර්ම දේශනා කළොත් ඕගොල්ලෝ හරි අසරණ වෙනවා. ඇයි ඒ? දේශනා 10ක් අපි දැන් මොකද්ද කරන්න කියලා. නමුත් ඉස්තෙල්ලාම ඕන වෙන්නේ මම උපමාවක් කිව්වොත් ඕගොල්ලෝ ගමනක් යන්න ඕනේ වුණොත් gedara ඉඳන්ම ඉස්සර වෙලා ඉලක්කපතක් තබා ගන්නවනේ. මම යන්නේ කොහටද? තෙල්දෙනියට. ඉස්සෙල්ලාම තියාගත්තා. යන්න ඕනේ මෙන්න මෙහෙම පාරේ කියලා ඉස්සෙල්ල පාරක් දැනගන්නවා. එහෙම යන තැනයි යන පාරයි දැනගෙන ගියත් ඔයගලන්ට ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙම යන තැන කොයි පාරයි නැතුව එළියට බහලා ගියත් මොකද වෙන්නේ? අතරමං වෙනවා. එතකොට කියන හිත හැරෙනවා කියනවා. එහෙනම් තැනක් ඉලක්කයක් නැහැ හැරෙන පාරවල යන්න වෙනවා. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ඒ කියන්නේ අනුපද පරිණිරෝණය කියන්නේ මෙන්න මෙතනයි. ඒකට යන්නේ මෙන්න මෙහෙමයි කියලා ඉස්සෙල්ලා තැන දැනගෙන ඉන්න ඕනේ. දැනගෙනයි කටයුතු කරන්න දෙන්නේ. ඉතින් මට වැටෙන්නේ මතක් කරන්න තියෙන දේ තමයි මේ පංච උපාදාන ස්කන්ධ දුක. ඒ කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ දර්ශනයක්. ඒක ගැඹුරකටම ගැඹුරයි. මේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ ඔක්කොගෙම නිදෙන්න පුළුවන්. අටලොස් ධාතුෙම නිදෙන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධයෙන් නිදෙන්න පුළුවන්. දොළොස් ආයතනයන්ගෙම මේ ජීවිතයෙන් නිදෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ ආයතන ආරම්භය එක ශේෂයක්වත් දුක නොවන තැනක් තියෙනවා. ඒ මේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්නකොට එහෙම නෙමෙයි. අපිට හිතන්නවත් බැරි. මේ පින්වතුන්ට පුළුවන්ද හිතගෙන ඉන්න ඉරියව්වයි නිදාගෙන ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්ව ඉඳගෙන හිතගෙන නිදාගෙන ඇවිදින කියන හතර ඉරියව්ව තියෙනවනේ. ඔය ඉරියව් හතරකින් තොරව යමක් හිතන්න පුළුවන්ද? තමන්ගේ ජීවිතේ ඔය ඉරියව් හතරෙන් තොරව යමක් හිතන්න පුළුවන්ද? බෑ නේද? බෑ. ඔය හතර ඉරියව් හතරම දුක. මම මේ දෙක කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නේ නැති වෙයි. මේ ටික තමයි ලෝකේ. කෙනෙක් දුකෙන් මිදෙන්න නම් මේ හතර ඉරියව්වෙන් මිදෙන්න ඕනේ. ඉඳගෙනම හිටියොත් ඒක දුකක් වෙනවනේ. එතකොට ඔන්න ඉඳගෙනම ඉන්නකොට දුකක් වුණොත් ඒ දුක නැති කරන්න ඕගලන්ට තේින්නේ මොකක්ද? හිතගත්තු සැපයි කියලා දෙන්නේ. දැන් හිතගෙන මෙහිටියෝ. එතකොට හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනවනේ. එතකොට ඕගලන්ට සැපක් කියලා තේින්නේ මොකක්ද? ඉස්සෙල්ලා ඕගොල්ලොම ඉඳගත් ඉරියව්ව දුකයි අමාරුයි කියවනම් ඒ ඉරියව්වම ඕගලන්ට කනේ සැපයි කියලා. ඉතින් මේ දුකේම එක පැත්තකට දුකයි කියන දුකේම එක පැත්තකට සැපයි කියනවා. ඉතින් ඕගොල්ලෝ මේ ඉරියව් හතරම යම් කලක දුකයි කියලා දැක්කොත් ඒ දුකේ කලකිරලා නොයලීමේ නිදුනො කලකිරලා නිදුනො ඕගොල්ලෝ මේ ඉරියව් හතරෙන් එක පැත්තකටවත් දුකවත් සැපවත් කියන්නේ නැහැ. එතකොට හැබැයි මේම ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කියන එක අපිට ටිකක් හරි හිතාගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිටත් ඒ ගහම නෝන තියෙනවා. අපිට හිතන්න බෑ කියලා කියන්නේ ඒකමයි අපිට හිතෙන්න නෑ කියන්නේ. ඔයගලන්ට හිතේ දැන් මාළු ටැංකියක ඉන්න මාළුන්ට ගිහිල්ලා මම කිව්වොත් මේ ලෝකෙ ඔච්චර විතරක් නෙමෙයි පාරවල් තියෙනවා වාහන තියෙනවා මිනිස්සු ඉන්නවා කියලා කිව්වොත් මාළුවට කතා කරන්න පුළුවන් නම් මොකක් කියයි? බොරු කියන්න එපා කියයි නේද? නමුත් එහෙම වෙන්නේ නැද්ද? තියෙනවා. ඇයි එතකොට යා කිව්වට පිළිගන්නේ නැත්තේ? එයා දකින්නේ. ඒ වගේ අපි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේම විතරක් ඉන්න නිසා අතුරු කරලා තියෙන නිසා පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදිලා මිදුණු මේ දර්ශනයක් ගැන හිතෙන්නේ නැහැ. හිතුවොත් මෙහෙම දේවල් තියෙනවද කියලා හිතයි අපි. අපි යම් රූපකින් වේදනාවකින් සංඥාවකින් සංඛාරකින් විඥානකින් රහතන් වහන්සේ පනවයි නම් රහතන් වහන්සේට ඒ ධර්මය නිරුද්ධයි. මේක පටල ගන්න එපා. ගැඹුරයි කියලා කිව්වේ අපි යම් රූපයක් බලලා අපේ උපාදානිය දුර වෙලා නැති නිසා, අපේ කෙලෙස් දුර වෙලා නැති නිසා, අපිට ස්කන්ධ උපදින විදිහට බලලා අපි අර රහතන් වහන්සේ කියලා කිව්වොත් ඒ අපිට තේන අපි පරිහරණය කරන මානසික මට්ටම ඒ ධර්මතාවය එතනින් පරිහරණය වෙන්නේ නැහැ එතෙන්ට. එතන අපේ මට්ටමේ නිදිලා ඒ මට්ටම පවතින්නේ. එහෙම ධර්මතාවයක් තියෙනවා. තාම අපි ඉන්නේ ටැංකියේ හින්දායි අපිට තේන්නේ නැත්තේ. නේද? ඉතින් මට මෙතෙන්දී මතක් කරන්න ඕන එක දෙයක්. මේ අපි ගව දැන් තියෙන දහන් දැනුමක් තියෙනවනේ. මේ දහන් දැනුම බැලුවාම අපි නොදන්නා දෙයක්වත් නැහැ. හරියට ගවේෂණය කර කර කරගෙන ගියාම හරියටම දන්නා දෙයක්වත් නැහැ කියලා හිතනවා. ඇයි දැන් හැමෝටම බය නැතුව තනියම මේ කාරණාව කරගන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නවද? සියලු ආශ්‍රය ධර්ම ක්ෂය කරලා මහරහත් බවට පත් වෙන්න පුළුවන් කිසිම බයක් එකක් නැතුව කෙලෙකට යන්න පුළුවන් මම නෑ කියලා තරදී මම දන්නේ නෑ. එතකොට නමුත් අපි ධර්ම නොදන්නවත් නෙවෙයිනේ. දැන් මේක තියෙන්නේ මේ දන්නේ කියලා හරි දෙයක් කියන එක නෙමෙයි. පිළිවෙලකට අපි සකස් කරගන්න. මේ මොන හරි දෙයක් නෙමෙයි අපි කතා කරන්න ඕනේ. අද දවසේදී අපි ටිකක් කතා කරමු. එහෙනම් හරියටම අපි දැන් මොකද කරන්න? අපේ ලොකු හාමුදුරන් මෙහෙම බණ ඇහුවා. දැන් අපි හොඳ කරුණු දැනගත්තා. අපි මාර්ගය ගැන දන්නවා. දැන් මෙන්න මේ ටික අපි හරියටම දැනගන්න ඕනේ. දැනගත්තාම අපිට පුළුවන් තනියම හරි ආශ්‍රය කරගන්න දෙන්නට එන්න. හැබැයි ජානතුහම් වික්කවේ පස්සතු ආසවණං කයං වදාන. දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රය කෙරීම කියන්නේ. එතකොට මේ දර්ශනය දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. එතකොට දකින්නවා කියන මට්ටම මොන වගේද? මේ ලෝකේ දුකයි කියන එක දකින්න ඕනේ අපි. ලෝකේ දුකයි කියන එක දකින්න නම් අපි ලෝකෙන් එතර නුවණක් තියෙන්න ඕනේ. මොකද පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරලෙන්න පුළුවන්ද? කැරකෙන දෙයක් ඇතුලේ කැරකෙන්න නැති ඉන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් අපි ඉන්නේ. දැන් ලෝකේ කැරකෙනවා. කැරකෙන දෙය ඇතුලේ නම් කැරකෙන්න නැති ඉන්න පුළුවන් නේ. නව් පෙරලෙන දෙයක් ඇතුලේ නම් නොපෙරලී ඉන්න බෑ. දැන් උඩින් ඉඳන් වාහනයක් හරි බෝලයක් හරි පෙරලෙනවා නම් ඒක ඇතුලේ අපි හිටියොත් පෙරලෙනවා නේ. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරලී ඉන්න පුළුවන් කමක්